ගුවන් විදුලියේ සුපුරුදු පරිදි සජරට ගුවන් විදුලියේ අද විද්‍යා පාඩමෙන් ඔබ මුණගැසීම සඳහා අපි පැමිණියා. අද දවසේදී අපගේ මාතෘකාව වෙන්නේ ජෛව ගෝලය මාතෘකාව යටතේ තිරසාර සංවර්ධනය හා පරිසර කළමනාකරණය කියන මාතෘකාව. මේ සඳහා ඔබගේ පිළපොතේ 203 පිටුවේ සිට 214 පිටුව දක්වා ඕ කොටස් තමයි අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ පහත මාතෘකා පිළිබඳව අපි කතා කරනවා. තිරසාර කෘෂිකාර්මික භාවිත, පාරම්පරික දැනුම හා තාක්ෂණික භාවිතය, කාබන් පාසටහන, ආහාර සැතපුම අවම කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය, ශක්ති කළමනාකරණය යන මාතෘකා පිළිබඳව අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. තිරසාර සංවර්ධනයේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපිට මුලින්ම සාකච්ඡා කිරීමට මාතෘකාව බවට පත් වෙන්නේ තිරසාර කෘෂිකාර්මික භාවිත. තිරසාර කෘෂිකාර්මික භාවිත පිළිබඳව අවධානය යොමු කිරීමේදී අපිට දකින්න ලැබෙන ප්‍රධානම කරුණු කිහිපයක් පිළිබඳව අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒක වගාව වෙනුවට වගාව, ජෛව පරිබෝධ පාලනය, කාබනික පොහොර භාවිතය, පරිසර සමතුලිතතාව සඳහා වන වගාව නැවතුණු කිරීම. මෙන්න මේ කාරණා පිළිබඳව තමයි තිරසාර කෘෂිකර්මාන්තයේදී අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ ස්වාමිසිරි මහත්මයා නම් කියන්න බලන්න ඒක වගාව වෙනුවට බහු වගාව. දැන් මේ බහු වගාව පිළිබඳව අපිට කරුණු ටිකක් ඔබතුමා ඉදිරිපත් කරන්න.
තිරසාර කෘෂිකර්මාන්තයේදී ඒක වගාව වෙනුවට බහු වගාව. ඒක වගාව කියන්නේ වගා බිමක එක භෝගයක් වගා කිරීම. දැන් අපේ හිතලා බලන්නක මිරිස් වගා කරන භූමි තියෙනවා. දී වගා කරන කුඹුරු තියෙනවා. මේ හැම එකකම තියෙන්නේ අපි දැනට එක භෝගයයි වගා කරලා තියෙනවා. අපි කෘෂි කර්මය කියන විෂයයකත් අපි ඉගෙන ගන්නවා. ප්‍රධාන භෝගයට අමතරව තියෙන සියලු භෝග වල් පැලෑටි විදිහ. නමුත් අතීතයේ අපිට තිබුණේ එහෙම ක්‍රමයක් නෙමෙයි බහු භෝග වගාව. උදාහරණයක් විදිහට රජරට ප්‍රදේශයේ අපි දන්නවා හොඳටම හේන් ගොවිතැන පිළිබඳ. එහෙම නැත්නම් අපේ ගෙවත්ත පිළිබඳවත් අපිට අවබෝධයක් තියෙනවා. මේ හේන හෝ ගෙවත්තේදී භෝග වර්ග ගොඩක් එකට වගා කරලා තියෙනදී අපේ සෑම භෝගයක්ම පරාගණය කිරීමට අවශ්‍ය කරන කෘමීන් ආකර්ෂණය කරගැනීමේ හැකියාව විවිධ භෝගවලට තියෙනවා. ඒ නිසා අපේ අස්වැන්න වැඩි වෙනවා. පලිබෝධයෙන් පාලනය වෙනවා ස්වභාවිකවම. මේ ආදී වාසි ගොඩක් අපිට ලැබෙනවා බහුභෝග වගාවේදී.
කෘෂිකර්මාන්තයේ වැඩි අවධානයක් යොමු කළ යුතු විශේෂම කාරණයක් වෙනවා පලිබෝධ පාලනය. මේ පලිබෝධ පාලනයේදී විවිධ සංකල්ප තියෙනවා. නමුත් අපි මෙතනදී ජෛව පලිබෝධ පාලනය පිළිබඳ සංකල්පයක් අපි ඉදිරිපත් කරමු. ශ්‍රීපාස කියන ගමන් මේ ජෛව පලිබෝධ පාලනය කියන්නේ මොකක්ද කියන කාරණය පිළිබඳව තොරතුරු දෙන්න.
ජෛව පරිබෝධ පාලනය කිරීම සඳහා විශේෂයෙන්ම අපි පරිබෝධකීන් විනාශ කිරීම සඳහා වගාවට හානි නොකරන වෙනත් සාකයක් එහෙම නැත්නම් සත්වෙක් හෝ සුද්ධ ජීවියෙක් යොදා ගැනීම තමයි ජෛව පරිබෝධ පාලනයක් විදිහට අපි හඳුන්වන්නේ. මේ සඳහා අපිට නිදසුනක් ලෙස පොල් සාකයේ කොළ කුහර කුරුමිනිය එහෙම නැත්නම් අපි කියනවා පොල් පාත්‍ර විදින්නා විදිය සලකනවා. ක්‍රොමි කොතිකා කොමින් ඒ සත්‍යයේ විද්‍යාත්මක නාමය වෙන්නේ රතු පොල් කුරුමිනියා. තින්කොපෝරස් ෆිරුජිනි. මේ රතු පොල් කුරුමිනියා විනාශ කිරීම සඳහා පොල් පාත්‍ර එහෙම නැත්නම් පොල් කොළ කුහර කුරුමිනියා යොදා ගන්න. මේ පොල් කොළ කුහර කුරුමිනියා මොකද කරන්නේ? රතු පොල් කුරුමිනියාගේ කීටයන් මත බිත්තර දමනවා. ඒ බිත්තර වලින් මතුවෙන කීටයන් රතු පොල් කුරුමිනියාගේ කීටයන් කා දමනවා. ඒ නිසා පොල් කුහර කුරුමිනියා මගින් රතු පොල් කුරුමිනියා විනාශ වෙනවා. එහෙමනම් අපිට පේනවා වගාවට හානි නොකරන එක් ජීවියෙක් මගින් වගාවට හානි දායක වෙනත් ජීවියෙක් විනාශ කිරීමක් එහෙම නැත්නම් පාලනය කිරීමක් මෙහිදී සිදු කරලා තියෙනවා. ඒ වගේම තවත් උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් ජලාශවල වැවෙන සැල්විනියා සාත්තු. ජලාශවලට ලොකු හානියක් කරනවා. ඉතින් මේ සැල්විනියා වඳ කිරීම සඳහා සැල්විනියා වලට හානි කරන දිලීර යොදා ගන්නවා. ඒ වගේම ඔබ දැකලා ඇති කුඹුරු ආශ්‍රිතව වැවෙන වෙල් පාළු නමින් හඳුන්වන හානිදායක සාත්තු. ඉතින් මේක වඳ කිරීම සඳහා යොදා ගන්නවා කස්කුටා එහෙම නැත්නම් කහපාට රෑන් වගේ තියෙන අග මුල නැති වැල්. ඉතින් ඔබට මම ඉදිරිපත් කරපු උදාහරණ මගින් ජෛව පාලි බෝධ පාලනය කියන්නේ මොකක්ද කියන කාරණා පිළිබඳව අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.
මේ කුසිකර්මාන්තයේදී තවත් ඉතාමත්ම වැදගත් කාරණයක් තමයි පොහොර භාවිතය. තිරසාර කුසිකර්මාන්තයේදී කාබනික පොහොර භාවිතයේදී වැදගත්කම පිළිබඳව අපිට කරුණු ටිකක් ගැන හාරපාන කියලා මම ආරාධනා කරන්න කැමතියි අපේ ස්වාමීන් වහන්සේ.
කුසිකර්මාන්තයේදී අපි දැන් විවිධ පොහොර වර්ග භාවිත කරමු. මේ පොහොර වර්ග කියලා කියන්නේ අපි සාකවලට වර්ධනයට අවශ්‍ය වෙන මූලද්‍රව්‍ය හෝ අණු හෝ ආයන සැපයි. මේ සඳහා අපි ප්‍රධාන වශයෙන් පොහොර වර්ග දෙකක් පාවිච්චි කරනවා. රසායනික පොහොර සහ කාබනික පොහොර කියලා. දැනට ඔයාලා දන්න යූරියා කියලා කියන්නේ රසායනික පොහොර. කාබනික පොහොර කියලා කියන්නේ දුවේකුතේ සාක හෝ සත්වමය සම්භවයක් තියෙන ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන පොහොර වල. උදාහරණයක් තමයි හොඳ වෙන අපි දන්න කොම්පෝස්ට් පොහොර. දැන් මේ දවස්වල කරලියට ඇවිත් තිනවනේ ද්‍රවමය කාබනික පොහොර විදිහට යූරියා දියර. එහෙම හිතට මෙන්න මෙහිම තමයි කාබනික පොහොර විදිහට අපි සලකන්නේ. දැන් විශේෂත්වය තමයි තිරසාර කුෂ්කර්මාන්තයේදී අර වස විසෙන් තොර වගා බිමක් සඳහා මෙන්න මේ සාකහා සත්ව ද්‍රව්‍ය වල සම්භවයක් තියෙන පොහොර භාවිතයේවත් කාබනික පොහොර භාවිතය. එතකොට පස සහ පහසු ජීවි සුරක්ෂිත වෙනවා. එමගින් පසේ ජීව ක්‍රියාවලි වේගවත් වෙලා හොඳ පසක් සංවර්ධනය කරගන්න පුළුවන්. රෝගවල අස්වැන්න වැඩි කරගන්න පුළුවන්. සමහර විට ද්වේපුති රසායනික පොහොර තරම් අස්වැන්න වැඩි වෙන්නේ නැති වෙන්න පුළුවන්. කිතිය කියොත් එම යූරියා ගහලා ආපහු හැරිලා බලනකොට පහෝදා උදේ ගොයම කොළපාට වෙලා තිබුණට කාබනික පොහොර ගැහුවට එහෙම කොළපාට නොවෙන්න පුළුවන්. නමුත් වස විසින් තොර විතනක් සහ පස දියුණු කරන ආකාරයේ වගාවක් සඳහා කාබනික පොහොර වැඩගත් නිසා අපි යෝජනා කරන්නේ තිරසාර කුසිකර්මාන්තයේ එක අංගයක් තමයි කාබනික පොහොර භාවිතය.
ඇත්තටම සොන්සිසගේ පැහැදිලි කිරීමේදී ඉතා වැදගත් වූ කාරණයක් මතු වුණා. ඒ තමයි මේ කාබනික පොහොර මගින් පසේ තියෙන ස්ථායිතාවය, එහෙම නැත්නම් පසේ වැඩි දියුණු වීම තව තවත් වැඩි වෙනවා කියන කාරණය. නමුත් රසායනික පොහොරවලදී මේ පසේ දියුණු වීම ක්‍රමක් ක්‍රමෙන් අඩු වෙලා ගිහිල්ලා දුර්වල පසක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි මේ තිරසාර සංවර්ධනයේ කියන මාතෘකාවේදී කාබනික භෝග වගාව, එහෙම නැත්නම් කාබනික පොහොර වගාව සඳහා භාවිතයේ ඉතාමත් වැදගත් කාරණයක් විදිහට ගෙනහැර පාලා දෙන්නේ. ඇත්තටම මේක ස්වභාවික ක්‍රියාවලියක්නේ. ළඟට අපි අවධානය යොමු කරමු අවසාන කොටස වශයෙන් ඉරසාර කුෂ්කර්මාන්තයේ භාවිතවල මේ නැවත වනවගාව පරිසර සමතුලිතතාව පාත්වා ගැනීම සඳහා නැවත වනවගාවේ තියෙන වර්ණාකම මොන වගේද කියලා අපි අහලා බලමු. අපි අපේ ශිල්පාසනකින් බලන්න පොඩ්ඩක් දෙමුටි.
ඉරසාර කුෂිකාර්මික භාවිතය යටතේ පරිසර සමතුලිතතාවය සඳහා නැවත වනවගා කිරීම ඉතාමත් වැදගත් මාතෘකාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ලෝකයේ මීට දශක කිහිපයකට පෙර ගත්තොත් එහෙම විශාල වනාන්තර ප්‍රමාණයක් අපිට දැක ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවෙත් එහෙම. අද වෙන විට විවිධ සංවර්ධන කටයුතු සඳහා, ඒ වගේම වගා කටයුතු සඳහා මේ වන වැස්ම විනාශ කරමින් අපේ වන වැස්ම තිබු ප්‍රදේශ විවිධ කාර්යයන් සඳහා යොදාගෙන තියෙනවා. උදාහරණයක් විදිහට වගා බිම්, ඊළඟට නාගරික ප්‍රදේශ, වැව්වමුණු, ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ නිසා මිනිස්සු තම පරිභෝජය සඳහා ස්වභාවික සම්පත් භාවිතා කිරීමේදී පරිසරයට හානිදායක නොවන ආකාරයෙන් ප්‍රසස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා පරිසරය කළමනාකරණය කළ යුතු වෙනවා. මේ යටතේ මම හිතනවා නැවත වනවගාවට වඩා වැදගත් තැනක් හිමිනවා. ඒකට එක හේතුවක් විදිහට මම තවත් කාරණාවක් ඔබට ඉදිරිපත් කරන්නම්. වනාන්තර එළිපෙහෙළි කිරීමත් සමග විශේෂයෙන්ම කාලගුණික රටාවන්ගේ ලොකු වෙනස්කම් සිදු වෙනවා. නියඟ, අධික ජල ගැලීම්, අන්න ඒ වගේ කාරණාවලට මේ වනවැස්මේ වෙනස්කම් හේතු වෙලා තියෙන බව අනාවරණය කරගෙන තියෙනවා. ඉතින් ඒ හින්දා දැන් අපිට කරන්න තියෙන එක් කාරණාවක් විදිහට තමයි මේ නැවත වනවගා කිරීම හඳුන්වන්න පුළුවන්. වනවැස්ම ටිකෙන් ටික අඩුවීම අපි නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා අපිට පුළුවන් නැවත වනවගා ආරම්භ කරනවා. ඉන් නැවත වන වගාවක් ආරම්භ කළත් ඒ ස්වභාවික වනාන්තරයකට සමාන නොවුණත් එයින් යම් දායකත්වයක් විශේෂයෙන්ම කාලුනික රටාවන් වෙනස් වීමට අපිට හිතකර දායකත්වයක් ඇති කරගන්න උපකාරයක් කරන්න පුළුවන් වෙනවා.
නැවත වන වගාව වන විනාශයත් එක්කම පරිසරය තුළ ඇති වෙලා තියෙන තත්ත්වයක් තමයි අද අවශ්‍යමි කාලගුණික විපර්යයත්. ඒකට අපි කියනවා ලෝකීයද කාලගුණික තත්ත්වය ආන්තික කාලගුණික තත්ත්වයට ගිහින් කියනවා. මේ තත්ත්වය වළක්වා ගන්න හොඳ වැඩපිළිවෙළක් වශයෙන් තමයි මේ නැවත වන වගාව කියන සංකල්පය ලෝකෙට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ ළඟට අපි තිරසර සංවර්ධනයේදී කතා කරන්න බලාපොරොත්තු වෙන කාරණේ තමයි පාරම්පරික දැනුම හා තාක්ෂණයේ භාවිතය කියන මාතෘකාව. මේ යටතේදී අපි මුලින්ම බලමු කෘෂිකර්මාන්තයේදී පාරම්පරික දැනුම හා තාක්ෂණය මොන විදිහට භාවිත කරන්න කියලා අපි කරුණු ඉදිරිපත් කරන්න කියලා තෝමසිස්ට ආරාධනය කරනවා.
කෘෂිකර්මාන්තය පිළිබඳ අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ඒකට අපි මහා පෙරතුම් බාහු රජතුමාගේ කාලයේ ඉඳලා රට සහලින් ස්වයංපෝෂිත බව අහලා තියෙනවා. නමුත් අද වෙනකොට අපි සහල් රටින් ගෙන්වන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අපේ කෘෂිකර්මාන්තය අපි සම්පූර්ණ පෙරලියකට භාජනය කරා පහුගිය දශකය තුළ මේ වැඩි දියුණු කරන ලද බහුජාතික සමාගම් වලින් අපට ලබා දුන් බීජ සහ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත කරලා කෘෂිකර්මය කරන්න ගිහින්. එතනදී පාරම්පරික දැනුම හා තාක්ෂණය සොයාගෙන යනකොට මේ කෘෂිකර්මාන්තයේ දේශීය බීජ වර්ග, විවිධ වගා ක්‍රම, පාරම්පරික කෘෂිකාර්මික ක්‍රම නැවත භාවිත කරන්න අපි පුරුදු වෙන්න වෙනවා.
මේ පාරම්පරික දැනුම ආ තාක්ෂණය මොන විදිහද අපේ මේ වාරි තාක්ෂණය වෙනුවෙන් භාවිතා වෙලා තියෙන්නේ? ලෝකයේ පෙරණි වාරි තාක්ෂණය අතින් විශිෂ්ටම නිර්මාණ තියෙන්නේ ශ්‍රී ලංකාවේ. එතකොට මේ උරුමකම කියන්නේ ශ්‍රී ලංකාවේ. මේ පිළිබඳව අපි කරුණු ටිකක් ගෙනහැරපාන්න මම කැමැති අපේ ශිල්පාසයට ආරාධනය කරන්න.
ශ්‍රී ලංකාවේ වාරි තාක්ෂණය ගත්තම වසර දහස් ගානකට ඈතට දිව යනවා. ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම රජරට ගත්තම අපි දන්නවා වැව් බැඳි රාජ්‍ය විදිහට අපි සැලකනවා. ඒ තරම්ම වැව් විශාල සංඛ්‍යාවක් අපේ රජරට ප්‍රදේශයේ පවතී. වාරි තාක්ෂණයේ යටතේ ප්‍රධාන තැනක් ගන්නවා වැව. වැවක් කියන්නේ මොකක්ද කියන කාරණාව රජරට ජීවත් වෙන ඔබට අරුමයක් නොවෙන්න පුළුවන්. වැවක අද්විතීය ලක්ෂණ රාශියක් අපිට හඳුනා ගන්න පුළුවන්. වර්ෂාව අඩු නියං කාලයේදී වගාවන් සඳහා ජලය එක්ට්‍රැක්ට් කර ගැනීම සඳහා පස් බැම්මකින් ගඟක් එහෙමත් නැත්නම් ඔයක් එහෙමත් නැත්නම් ගඟක ඔයක සාකාවක් හරස් කරමින් තමයි වැවක් ඉදි කරන්නේ. ඉදි කරන වැවේ ජලය එක්ට්‍රැක්ට් වුණයින් පස්සේ ඒ එක්ට්‍රැක්ට් කරගත්ත ජලය භාවිතා කරලා නියං කාලයේදී වගා කටයුතු සිදු කිරීම කරගෙන යන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා තමයි ශ්‍රී ලංකාවේ වියලි කලාපේ වැව් දහස් ගන්න තාමත් අපිට දක්නට ලැබෙන්නේ. අපි එහෙමනම් බලමු වැවක තියෙන ප්‍රධාන අංගයන් මොනවද කියලා. එහෙමනම් අපි මුලින්ම හඳුනා ගනිමු වැවක තියෙන වැව් බැම්ම. වැව් බැම්ම කියන්නේ වැවේ ජලය එක්ස්ප්‍රස් කර ගැනීම සඳහා සකස් කරලා තියෙන පස් වැටිය. ඉතින් මෙයත් විශේෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වැටියක් විදිහට අපි සලකන්න පුළුවන්. වැවක ජලය පිරුණාන් පස්සේ එහි පීඩනයට ඔරොත්තු දෙන ආකාරයට පහලින් විශාල වන ලෙසත් ඉහලින් ක්‍රමක්‍රමයෙන් කුඩා වන ලෙසත් මේ පස් බැම්ම සකස් කරලා තියෙනවා. ඒ වගේම මේ පස් බැම්ම නිර්මාණය කිරීමේදී ජලය කාන්දු නොවන විදිහට ශක්තිමත් භාවයක් රැඳෙන විදිහට බොරළු මැටි ඒ වගේ දේවල් තට්ටු වශයෙන් එකතු කළ තමයි මේ වැව් බැම්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම වැවේ තියෙන තවත් අද්විතීය කොටසක් තමයි සොරවුව සහ විසෝකොටුව. එතකොට මේ සොරවුවත් විසෝකොටුවත් වැවක එකටම සම්බන්ධ කොටස් දෙක. විසෝකොටුව විදිහට අපි සලකන්නේ වැවෙන් ජලයේ පිටතට පැමිණීම සඳහා සකස් කරලා තියෙන චතුරස්‍රාකාර වලක් වගේ කොටසක්. මේ මගින් වැවේ තියෙන විශාල පීඩනයකින් යුක්ත ජලය පිටතට පැමිණීමේදී අඩු පීඩනයකින් යුතුව පිටකර ගැනීමේ විස්මිත නිර්මාණයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම වැවක තල 50ක් තියෙනවා. මේ තල 50 මගින් වැව් බම්ම කාදණය වීම වළක්වනවා. වැවේ ඇතුළු පැත්තෙන් වැව් බම්ම මත පිහිටවා තියෙන, එහෙම නැත්නම් වැව් බම්ම ආස්තරණය කරන ගල් වැටිය තමයි වැවේ තල 50 විදිහට අපි නම් කරන්නේ. මම හිතන්නේ අපේ රජරට ප්‍රදේශයේ පවතින විශාල වැව් සෑම එකකම පාහේ තල 50 දැක ගන්න අපිට ලැබෙනවා. ඒ වගේම වැවක ඉස්මත් සුවිශේෂී ජෛව විවිධත්වයකින් යුක්ත ප්‍රදේශයක් විදිහට අපිට නම් කරන්න පුළුවන්. වැවක ඉස්මත් සංරක්ෂිත ප්‍රදේශයක් විදිහට තමයි පුරාණේ අපේ මුතුන් මිත්තන් සැලකුවේ. මේ කොටසේ වනවැස්මක් තිබුණා. ඒ වනවැස්මේ ජීවත් වෙච්ච ජීවි පරිසරයක් තිබුණා. ඒ නිසා මේ හරහා වැවට ජලය ගලාගෙන ඒමේදී විශේෂයෙන්ම පස කාදනය වීම වගේ දේවල් වැළකුණා. ඒ වගේම ජල පෝෂක ප්‍රදේශයක් විදිහට මේ ක්‍රියාත්මක වුණා. ඒ වගේම වැවක තියෙන තවත් විශේෂ ලක්ෂණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ප්‍රධාන වැවට ඉහළින් පවතින කුඩා වැව් සමූහය. ප්‍රධාන වැවට ඉහළින් කුඩා වැව් සමූහයක් තිබිලා තියෙනවා අතීතේ. ඒ සියලුම වැව් පිරුණායින් පස්සේ ඒවායින් පිටාර ගලා එන ජලයෙන් තමයි ප්‍රධාන වැව, එහෙම නැත්නම් විශාල වැව ජලයෙන් පෝෂණය වුණේ. ඒ නිසා විශාල වැවට තොන් මඩ ඒ වගේ දේවල් ගසාගෙන එම සෑහෙන විදිහට පාලනය වෙලා තියෙනවා. මේ විදිහට අපි බැලුවෙන් පස්සේ ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන් වාරි තාක්ෂණය ගැන මනා දැනුමක් තිබ්බ, ඒ වගේම පරිසරයත් එක්ක බැඳිච්ච විස්මිත නිර්මාණයක් විදිහට අපිට සලකන්න පුළුවන්.
සෝමසිස්ස කිව්වා කෘෂිකර්මාන්තය පිළිබඳව. එදා අපේ රටෙන් සහල් පිටරට පැටවුවා. එතකොට සිරිපාස කිව්වා වාරි තාක්ෂණය පිළිබඳව. මේ දෙක එකතු වුණාට පස්සේ අපේ රටේ තුළ මේ වාරි තාක්ෂණය සහ කෘෂිකර්මාන්තය කියන දෙක එකට බද්ධ කරලා එදා අතීතයේදී කන්න තුනක් වගා කරලා තමයි අපේ රටේ මේ භූමි පරිභෝජනය කළේ. යල කන්න, මහ කන්න සහ මැද කන්න වශයෙන් වගා කන්න තුනක් භාවිතා කරලා තියෙනවා මේ වාරි තාක්ෂණය හරහා. වැව්බැඳි රාජ්‍ය වශයෙන් හඳුන්වනවා මේ රජරට ප්‍රදේශයේ. ඒ වගේම ලංකාවේ දැන්ට වැඩිම වැව් ගණත්වයක් අපි දකින්නේ දිගමඩු ප්‍රදේශයේ, එහෙම නැත්නම් ඌව පළාතේ වර්ග කිලෝමීටරයකට වැව් 3ක් විතර ප්‍රමාණයක් දකින්න පුළුවන්. උතුරුමැද පළාතේ රජරට 1.5 2-3-4 තමයි අපිට දකින්න පුළුවන් වර්ග කිලෝමීටරයක් තුළ වැව් ප්‍රමාණය. ඒ තරම් විශාල ප්‍රමාණයක් අපේ රට තුළ වැව් නිර්මාණය වෙලා තියෙනවා. ඒකට මේ පිළිබඳව ඔබට තවදුරටත් හොඳ තොරතුරු ප්‍රමාණයක් සොයා බලන්න පුළුවන් එදා අපේ රටේ තිබුණු වාරි තාක්ෂණය පිළිබඳව. ලෝකයේ විශිෂ්ට නිර්මාණයන් ගණනාවක් මේ වාරි තාක්ෂණය හරහා බිහිව රැගෙන, ඒ වගේම විශ්මිත නිර්මාණයක් විදිහට එදා අපේ වාරි තාක්ෂණය සලකන්න පුළුවන්. අපි මේලඟට බලමු පාරම්පරික දැනුම හා තාක්ෂණය භාවිතය සම්බන්ධයෙන් සාම්ප්‍රදායික ආහාර ක්‍රමවේදවලදී මොන විදිහට මේ තාක්ෂණික දැනුම භාවිත වුණේ කියලා. අපිට සෝමසිරි සර්ගෙන් අපි මේ පිළිබඳව කරුණු කාරණා ටික දැන ගැනීමට අපි උත්සාහ කරනවා. එහෙනම් සෝමසිරි සර් අපිට කියන්න බලන්න සාම්ප්‍රදායික ආහාර ක්‍රම මොන විදිහද භාවිත වෙන්නේ කියලා.
සාම්ප්‍රදායික ආහාර ක්‍රම ගැන කතා කරනකොට ආහාරයක් කියලා කියන්නේ දැන් අපි බඩ පුරව ගන්න දාන දෙයක් වගේ නෙවෙලා තියෙන ආහාරයක් කියලා කියන්නේ බඩ පුරව ගන්න දා ගන්න දෙයක් නෙමෙයි. ආහාරයක තියෙන පෝෂණය, සෞඛ්‍යමත් භාවය, ආහාරයක සංස්කෘතිය තියෙන සම්ප්‍රදායයක් තියෙන ආහාරයක්. මෙන්න මෙවැනි කරුණු බොහොමයකින් සමන්විත දෙයක් තමයි ආහාරයක් කියලා කියන්නේ. අද වෙලා තියෙන්නේ පිටි වලින් සෑදු මොනවා හරි දෙයක් කියලා දැනීම තමයි ආහාරයක් කියන තරකට ඒගොල්ලෝ එහෙමනේ පාන් කෑල්ලක් කනවා ඇස්ට්‍රා ටිකක් ගන්නවා. මේක තමයි උපයාසන ආහාරය වෙන්නේ. ආහාරයක එවැනි ලක්ෂණ වලින් නිමේ සමන්විත වෙන්නේ පිටි සහිත ආහාර ගැනීම නිසාම දියවැඩියාව, අතිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි නොවන රෝග බොහොමයකට මඟ පාදාගෙන තියෙනවා. දැන් සම්ප්‍රදායික ආහාර වේලක රසකාරක, පිපුම්කාරක වැනි ද්‍රව්‍ය පාවිච්චි කර අපි ආකලන ද්‍රව්‍ය විදී. ඒ සඳහා පාවිච්චි කරපු ද්‍රව්‍ය ස්වභාවික ද්‍රව්‍ය. මෙන්න මේ ස්වභාවික රසකාරක පිළිබඳ වැද්දගත්ම කරුණු කීපයක් මම ඔබට කියන්නම්. එක තමයි ආහාරයේදී වඩාත්ම ක්‍රියාකාරී කොටස තමයි මේ රසකාරක. ඔබ හැමෝම කැමතිම රයිස් එකක් කන්නද? කඩෙන් ගින රයිස් එක කියලා කියන එකයි ගෙදර හදන රයිස් එක කියන එකයි දෙක. මේ කඩෙන් ගිනින රයිස් එක කියන ආහාරයේ බත් තමයි තියෙන්නේ. හැබැයි ඉහි යදනු රසකාරක කුටිවේ අපිව ඇබ්බැහි කරන ද්‍රව්‍ය. නමුත් ස්වභාවික ආහාර වේලෙත් ස්වභාවික රසකාරක ද්‍රව්‍ය. ඒක තමයි ක්‍රියාකාරීම කොටස්. ඊළඟට මෙන්න මේ ස්වභාවික රසකාරක වලින් ආහාර වල වර්ණය, රසය, සුවඳ, රුචිකත්වය වැඩි දියුණු. මේ අපිට විභාගයේදී වැදගත් වෙනවා. මේ රසකාරක මගින් ලැබෙන දේ. ඒ වගේම බැක්ටීරියා නාශක ගුණයක් කඩන් වෙනවා මේ රසකාරක. ඊළඟට ආහාර මගින් සෞඛ්‍යට ඇති කළ හැකි හානිකර බලපෑම් අවම කරන. මේක හරි වැදගත්. හානිකර බලපෑම් අවම කරනවා කියනවා මේ කුරුදු ගන්නවා. සීනි මට්ටම් පාරණය කරනවා. සෙම් රෝග සුව කරනවා. පිළිකා නාශක ගුණයක්. කරාබු නැටි ගන්නවා. මුඛයේ සුවඳ වර්ධනවා. සෙම් රෝග සුව කරනවා. ගම්මිරිස් ගන්නවා. ආහාර දිරවීම වැඩි දියුණු කරනවා. බඩ පුරවා දැමීම පාලනය කරනවා. මේ විදිහට අපි සම්ප්‍රදායික ආහාර වේලකට අඩංගුව කරන රසකාරක මගින් අපේ ආහාරය වර්ණවත් කරනවා. ඒ නිසා හරිම වැදගත් වෙනවා තිරකාර කුසකර්මාන්තයේදී මේ සම්ප්‍රදායික ආහාර ප්‍රබාලය.
බොහෝම ස්තුතිවන්ත වෙනවා සෝමසිසේට. මේ දුවල පුතාලට මේ කාරණා පිළිබඳව දැනුවත් කරා. මොකද අද අපේ නූතන ඉන්න දරුවෝ වැඩිපුරම කැමති කඩෙන්ගෙන රසකාරක අඩංගු වෙච්ච ක්ෂණික කෑම වලට. ඒකට එදා තිබුණු ඒ තිරසාං ගුණදායක ආහාර වේල නැත්නම් ආහාර රටාව වෙනස් කරගෙන අද දවසේදී වසර අවුරුදු 10 12 15 දරුවට පවා දියවැඩියාව කොලෙස්ටරෝල් හෘදය රෝග වැනි රෝගී තත්ත්වයන් ගොතුරලා තියෙනවා. ඉතින් මේක සමාජයක් ලෙඩ කරන අනාගත ලෙඩ කරන තත්ත්වයට පත් වෙනවා. ඉතාමත්ම වැදගත් වෙනවා රටක ඉන්න පුරවැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව කෙරෙහි ආහාර පිළිබඳව තියෙන දැනුම ඉතාමත්ම වැදගත්. නිසා සෝමසිසට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳව කරුණුගෙන හැර දැක්වීම පිළිබඳව. දැන් මම ඊළඟට නැවතත් යොමු වෙන්න කැමති පාරම්පරික ධර්ම සම්බන්ධව අපේ මේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳව කරුණු ටිකක් දැනගන්න අපේ ශ්‍රීපස්සේ.
දේශීය වෛද්‍ය විද්‍යාව කියන්නේ ඉතාමත් වැදගත් ශාස්ත්‍රයක් කියලා අපි මේකී සැලකන්න පුළුවන්. වසර දහස් ගණනක ඉතිහාසයක් තියෙන ආයුර්වේද, සිද්ද, යුනානි, ඒ වගේම සිංහල වෙදකම. ඒ කියන වෙදකම් ශේෂ්ත්‍ර ඔක්කොගේම එකතුවක් විදිහට තමයි අපි අද පවතින දේශීය වෛද්‍ය විද්‍යාව සලකන්නේ. ඒ වගේම මේ දේශීය වෛද්‍ය විද්‍යාව ගැන කතා කරනකොට ආයුර්වේදය ගැන අමතක කරන්න බෑ. ආයුර්වේදය කියන්නේ ඉන්දියාවේ පැවති චතුර්වේදයේ අනු කොටසක් විදිහට තමයි අපි සලකන්නේ. එහි අංග සම්පූර්ණ විද්‍යාවක් විදිහටත් අපිට සලකන්න පුළුවන්. ඒ ආයුර්වේදයේ තියෙන ප්‍රධාන සම්ප්‍රදායන් දෙකක්. එකක් තමයි කාය චිකිත්සාව කියන්නේ. ඒ වගේම දෙක විදිහට අපි සලකන්න පුළුවන් සල්ල විද්‍යාව කියලා. ඉතින් මේවයින්ත් බලමු මොනවද කියන්නේ කියලා. මිනිසා තුල වාපිත් සෙම් ලෙස ජෛව රසායනික ප්‍රතික්‍රියා ආකාර තුනක් සිද්ධ වෙනවා කියලා කලකනවා මේ ආයුර්වේදයේ තුල. ඉතින් ඒ වායේ අසමතුලිතතාවයක් ඇතිවීමෙන් තමයි රෝග ඇති වෙන්නේ. ඉතින් ඒ අසමතුලිතතාවය නැති කිරීම සඳහා විවිධ ශාක වලින් ලබා ගන්නා ඖෂධ වර්ග, එහෙම නැත්නම් ආහාර වර්ග භාවිතා කරලා කරන ප්‍රතිකාර ක්‍රමයක් විදිහට තමයි අපි මේ ප්‍රතිකාර ක්‍රමය සලකන්නේ. ඉතින් මෙහිදී විශේෂයෙන්ම මේ ප්‍රතිකාරය අංග තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ඖෂධ, අනිත් එක ආහාර, අනිත් එක තමයි ව්‍යායාම. එතකොට ආහාර, ඖෂධ, ව්‍යායාම භාවිතා කරලා රෝගී රෝග ලක්ෂණ වලට නෙමෙයි ලක්ෂණ ඇතිවීමට හේතු වන රෝග මූලයට ප්‍රතිකාර කිරීම තමයි මෙහිදී සිදු කරන්නේ. ඉතින් මෙහිදී විශේෂයෙන්ම අපිට හඳුනා ගන්න පුළුවන් අර මම කලින් සඳහන් කරපු දේහයේ රෝග ඇතිවීමට හේතු වෙන වාපිත් සහ සෙම් වල සමබරතාවයක් ඇති කිරීම තමයි මේ ප්‍රතිකාර ක්‍රමයේදී අනුගමනය සිදු වෙන්නේ. මේ ප්‍රතිකාර ක්‍රමයේදී අපි පිටටින් අපේ දේහයට ඇතුළු කරලා විවිධ රසායන ද්‍රව්‍ය අපි දන්නවා බටහිර වෛද්‍යකමේදී අපි ඖෂධීය සලකන්නේ බොහෝ විට කෘතිමේ නිර්මාණය කරපු රසායන ද්‍රව්‍ය. ඉතින් ඒවා මගින් අපේ ශරීරයට විවිධ බලපෑම් ඇති වෙන්න පුළුවන්, හානික තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ විශේෂයෙන්ම සිදු කරන්නේ රෝගයේ මූලයට නෙමෙයි රෝගයේ ලක්ෂණ වලට තමයි ප්‍රතිකාර කිරීම සිදු කරන්නේ. ඒ නිසා අපිට පැහැදිලිව පේනවා දේශීය වෛද්‍ය විද්‍යාව මගින් සිදු කරන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම මගින් අපේ දේහයට හානිකර තත්ත්වයන් ඇතිවීම සිදු නොවන තරම්. ඒ නිසා ඉතාමත් වැදගත් ක්ෂේත්‍රයක් විදිහට අපිට මෙහිදී දේශීය වෛද්‍ය විද්‍යාව සලකන්න පුළුවන්.
ඉතාමත්ම වැදගත් කාරණයක් මෙතනදී මතුවුණා. ඒ තමයි දේශීය වෛද්‍ය විද්‍යාවේදී සිදුවෙන්නේ රෝගයේ ලක්ෂණ වලදී රෝග මූලයට ප්‍රතිකාර කිරීම කියන කාරණය. බොහොමත්ම ස්තුතියි ශ්‍රීපාසයට. අපි මේ ළඟට බලමු කාබන් පියසටහන හා ආහාර සත්කම අවම කරගන්නේ කොහොමද කියලා. කාබන් පියසටහනත් ඒ වගේම ආහාර සත්කම අවම කරගැනීමත් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය අඩු කරගන්න වඩා වැදගත් වෙනවා. කාබන් පියසටහන කියන්නේ මොකද්ද කියලා අපි කරුණු ටිකක් ඉදිරිපත් කරන්නේ. අපි සොන්සිරි මහත්මයාට අපි අවස්ථාවක් දෙමු.
ඉරසාර සංවර්ධනය හා පරිසර කළමනාකරණයේදී අලුත් සංකල්පයක් තමයි මේ කාබන් පියසටහන, එහෙම නැත්නම් කාබන් පාසටහන කියලා කියන්නේ. මේ අලුත් සංකල්පය තුළදී අපිට කියවෙනවා මේ කාබන් පියසටහන පිළිබඳව. එහෙනම් මෙහෙමයි මේ කාබන් පියසටහන අපි අර්ථ දක්වන්නේ. ජලයේ නිෂ්පාදකණයක් ක්‍රියාවක් හෝ ආයතනයක් හේතු කොටගෙන නිශ්චිත කාල පරිච්ඡේදයකදී විමෝචනය වන මුළු කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය තමයි අපි කියන්නේ කාබන් පාසටහන කියන්නේ. නැවත වතාවක් මම කිව්වොත් උද්ගලයේ නිෂ්පාදනය ක්‍රියාව හෝ ආයතනයක් හේතු කොටගෙන නිශ්චිත කාල පරිච්ඡේදයකදී විමෝචනය වන මුළු කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය අපි කියන්නේ කාබන් පාසටහන කියන්නේ. තමයිකට උදාහරණයක් ඉදිරිගත්තොත් දැන් ගල්ලඟුරු විදුලි බලාගාරයේදී විදුලිය නිෂ්පාදනය කරනක යම්කිසි කාල සීමාවකදී වායුගෝලයේ නිදහස් වන කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. මේක තමයි එතකොට විදුලි නිෂ්පාදනයේ තියෙන එම කාල පරිච්ඡේදයේ කාබන් පාසටහන. දැන් මේකේ තියෙන ගැටලුවක් තමයි මේක නිශ්චිතව ගණනය කරන්න බෑ. හේතුව සාකවල ශ්වසනයෙන් මිනිසාගේ ශ්වසනය බැක්ටීරියා සහ සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා ස්වභාවිකව වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් නිදහස් වෙනවා. ඒ නිසා අර පරිසරයට අහිතකර ලෙස නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ගණනය කිරීමේ අපහසුතාවයක් තියෙනවා. කාබන් පියසටහන ගණනය කරන්න. ඔකට තමයි අපි කියන්නේ කාබන් පියසටහන කියලා. අපි හැම විටම තිරසාර කෘෂිකර්මාන්තයේදී සහ තිරසාර සංවර්ධනයේ උත්සාහ කරන්නේ කාබන් පියසටහන නාම කරගන්න. කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය ඉහළයෙන් ඉහළයෙන් අපි මීට කලින් පාඩම්වලදී අපිට විස්තර කරා විවිධ පාරිසරික ගැටලු මතුවෙනවා. අනේ එතකොට ඒවා අවම කරගන්න තමයි මේ ඉරසාර සංවර්ධනයේ අපි මේ උත්සාහ කරන්නේ. කාබන් පියසටහන නැත්තම් වායුගෝලයේ නිදහස් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කර ගැනීමයි.
එතකොට කිසියම් පුද්ගලයෙක් තමන්ගේ ජීවිත කාලය තුළ සිදු කරන්නා වූ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් වශයෙන් සහ ඔහු භුක්ති විඳින්නා වූ සැපසු භුක්ති විඳීමේදී වායුගෝලයේ තුළට මොනතරම් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් මුක්ත වෙනවද කියන කාරණය රෝගී කාබන් පාසටහන වශයෙන් සලකන්න පුළුවන් කියන කාරණේ නේද අපේ සර් මේ කියන්නේ?
ඔව් එහෙම තමයි මේ කියන්නේ. ඒකට මේ කාබන් පියසටහන ගිලයානුව කර්මාන්තය අනුව වෙනස් වෙනවා. කාබන් පියසටහන අඩුවන තරමට තමයි තිරසාර බවයි පරිසර හිතකාමී බවයි වැඩි වෙන්නේ.
කාබන් පියසටහන කෙරෙහි තවත් බලපාන කාරණයක් තමයි ජල පියසටහන කියන්නේ. සිරිපාසයෙන් අහලා බලමු ජල පියසටහන කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම ජල පියසටහන හා කාබන් පියසටහන අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන කාරණය පිළිබඳව අපි සිරිපාසයෙන් දැනගන්න අපි උත්සාහ කරමු.
ඔව් බන්ද්ලස ජල පියසටහන කියන්නේ ඉතාමත්ම වැදගත් සංකල්පයක් විදිහට හඳුන්වන්න පුළුවන්. කිසියම් පුද්ගලයේ හරි පුද්ගල කණ්ඩායමක් මගින් හරි එහෙමත් නැත්නම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී හෝ සැපීමේදී හරි පරිභෝජනය කරන නිරිදිය ජල ප්‍රමාණය තමයි අපි ජලපා සටහන විදිහට සලකන්නේ. මේ ජලපා සටහන පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න අපිට පුළුවන්. ඒ සඳහා උදාහරණ කීපයක් දක්වන්න. ඔබේ පෙළ පොතේ 210 පිටුවේ මේ සම්බන්ධව උදාහරණයක් දක්වලා තියෙනවා. උදාහරණ කීපයක්ම දක්වලා තියෙනවා. උදාහරණයක් විදිහට චොක්ලට් කිලෝග්‍රෑම් 1ක් නිෂ්පාදනය කිරීම සඳහා ජලයේ ලීටර 24000ක් වැයෙනවා. අරක් මස් කිලෝ 1ක් නිෂ්පාදනය කිරීම සඳහා ජලයේ ලීටර 15500ක් වැයෙනවා. විතර කිලෝග්‍රෑම් 1ක් නිෂ්පාදනය කිරීම සඳහා ජලයේ ලීටර 4400ක් වැයෙනවා. සීනි කිලෝග්‍රෑම් 1ක් සඳහා ජලයේ ලීටර 1500ක්. ඒ වගේම කෝපි කිලෝග්‍රෑම් 1ක් සඳහා ජලයේ ලීටර 140ක් වැයෙනවා. අපි චුට්ටක් බලමු මේ තරම් ජල ප්‍රමාණයක් යනවද කියන කාරණාව පිළිබඳ දරුවන්ට ගැටලුවක් ඇති. චොක්ලට් කිලෝග්‍රෑම් 1ක් නිෂ්පාදනයට ජලයේ ලීටර 24000ක් යනවා කියන්නේ එහි නිෂ්පාදන ක්‍රියාවලියට, ඒ වගේම චොක්ලට් නිෂ්පාදනය සඳහා ගන්න රසකාරක, වර්ණක, සීනි, ඒ වගේම කොකෝවා වගේ සාකමේ කොට මේවා නිෂ්පාදනය සඳහා එම තාක වගා කිරීමේ ඉඳන් අස්වැන්න නෙල්ලතෙක් යන ජල ප්‍රමාණයක් තියෙනවා. ඒ අනුව තමයි මෙන්න මේ ලීටර 24000ක ප්‍රමාණය ගන්න කියලා තියෙනවා. ඊළඟට බලමු හරක් මත් කිලෝග්‍රෑම් හරකෙක් මත් සඳහා සුදුසු වෙන අපි හිතමු වසර 10ක පමණ කාලයක් ගත වෙනවා කියලා. උදාහරණයක් එතකොට ඒ සඳහා එම සත්ත්වයාගේ නඩත්තුව සඳහා පානය සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය, ඊළඟට එම සත්ත්වයා සඳහා දෙන ආහාර සඳහා තනකොළ නිෂ්පාදනය සඳහා ලැබෙන ජල ප්‍රමාණය සැලකුවම අපිට ලැබෙනවා ලීටර 15500. අපි අවසානයක බලමු කෝපි කිලෝග්‍රෑම් එක සඳහා යන්නේ ජලයේ ලීටර 140. එතකොට කෝපි ගහක් අස්වැන්න නෙල්ලතෙක් නඩත්තු කිරීම සඳහා සහ කෝපි නිෂ්පාදනය සඳහා ලැබෙන ජල ප්‍රමාණය තමයි මේ ලීටර 140 දැක්වෙන්නේ. ඇතැම් ආහාර සඳහා විශාල ජල ප්‍රමාණයක් වැයෙනවා. ඇතැම් ආහාර සඳහා වැයෙන්නේ අඩු ජල ප්‍රමාණයක්. ජල ප්‍රමාණයක් වැඩියෙන් වැය වෙනවා කියන්නේ එතන කාබන් පිය සටහන වැඩි වෙනවා. ඒකට හේතුව තමයි ජලය සැපීම සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිත කරන්න සිද්ධ වෙනවා. ජල පොම්ප වගේ. එතකොට ඒ වගේ ඉන්ධන දහනයක්, එහෙම නැත්නම් බල ශක්ති වැයවීමක් සිද්ධ වෙනවා. එහිදී කාබන් විමෝචනයක් පරිසරයට සිදු වෙනවා. ජල පිය සටහනත් එක්ක කාබන් පිය සටහන බැඳී පවතින බව ඔබට පැහැදිලි වෙනවා.
හොඳයි ශ්‍රීපාස, මේ කාරණෙත් එක්ක මතුවෙන තවත් කාරණයක් විදිහට මූලික ආහාර නිෂ්පාදන භාවිතා කරනවා. ඒවා භාවිතෙන් තවත් ආහාරයක් නිෂ්පාදන උදාහරණයක් වශයෙන් ගත්තාම කොකෝවා වැනි උප්පැණි දේවල් භාවිතා කරමින් චොක්ලට් එක නිර්මාණය කරන අවස්ථාවේදී වැඩි ජලපාසටහනකුත්, ඒ වගේම කෝපි ශාකයේ ඇති කෝපි ඵල පමණක් භාවිතා කරන කෝපි නිෂ්පාදන අඩු ජලපාසටහනකුත් දක්නට ලැබෙනවා. ඒ කියන්නේ මූලික නිෂ්පාදනයකින් තවත් නිෂ්පාදනයකට ජලපාස සටහන විශාල වෙන බව නේද මේකෙන් පැහැදිලි වෙන්නේ?
ඔව් පන්තුල සර්, මූලික ද්‍රව්‍යයක් විදිහට අපි සැලකුවොත් එහෙම කොකෝවා කියන්නේ සාකමේ නිෂ්පාදනය. එතකොට කොකෝවා භාවිත කළා තමයි බහුලවම ස්වභාවික චොක්ලට් වර්ග නිෂ්පාදනය කරන්නේ. හැබැයි චොක්ලට් නිෂ්පාදනයේදී තවත් විශාල ජල ප්‍රමාණයක් කොකෝවා වලට අමතරව වැය වෙනවා. මොකද චොක්ලට් නිෂ්පාදනයේදී කොකෝවා පමණක් නොව තවත් විවිධ වර්ග රාශියක් ඒ සඳහා දායක වෙනවා. එතකොට ඒ ද්‍රව්‍ය නිෂ්පාදනයට, ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියට ජලය වැය වෙන ප්‍රමාණය සැලකුවම ප්‍රාථමික ද්‍රව්‍යයකට වඩා ඒ ප්‍රාථමික ද්‍රව්‍ය භාවිත කළ නිෂ්පාදනය කරන ද්විතීක ද්‍රව්‍ය වලට වැය වෙන ජල ප්‍රමාණය අධික බව අපිට තේරෙනවා.
හොඳයි, පැහැදිලි කිරීමට බොහොමත්ම ස්තුතියි ශ්‍රීපාස්ට්‍රට. ඒත් එක්කම තවත් වෙන සංකල්පයක් තමයි මේ ආහාර සතුම කියන එක. ආහාර සතුම වැඩි වෙන තරමට කාබන් පාසටහන විශාල වෙනවා. ඒ වගේම ආහාර සතුම අඩු වෙන විට කාබන් පාසටහනේ විශාලත්වය අඩු වෙනවා. අපි සෝම්සිරසගෙන් අහලා බලමු මොකක්ද මේ ආහාර සතුම කියන්නේ, කොහොමද ආහාර සතුම හා කාබන් පාසටහන අතර තියෙන සම්බන්ධතාවය කියන්නේ.
විසාර සංවර්ධනයට දායක වෙන අලුත් සංකල්ප තමයි මේ කාබන් පිය සටහන, ජල පිය සටහන සහ ආහාර සැතපුම කියන්නේ. ඒවා එකිනෙකට බද්ධ වෙච්චි ක්‍රියාවලිය ටිකක්. දැන් ආහාර සැතපීම කියලා කියන්නේ කිසියම් ආහාරයක ඒකක ස්කන්ධයක්. يعني කිලෝග්‍රෑම් එකක්. ඒ නිපදවන ස්ථානයේ සිට පරිභෝජනය කරන ලබන ස්ථානයේ දක්වා ගෙවා යන දුර. නැවත වතාවක් කියොත් කිසියම් ආහාරයක ඒකක ස්කන්ධයක් ඒ නිපදවන ස්ථානයේ සිට පරිභෝජනය කරන ලබන ස්ථානයේ දක්වා ගෙවා යන දුර තමයි ආහාර සැතපුම කියලා කියන්නේ. මේ ආහාර සැතපුම් මගේ කිටිවන තරමට තමයි ිරසාර බව හා පරිසර හිතකාමී බව වැඩි වෙන්නේ. අනේ උදාහරණයක් විදිහට මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා පෙළපොතේ 210 වෙනි පිටුවේ තියෙනවා මේ උදාහරණයක් ගැන කතා කරනවා. මේක කියනවා මේ දැන් කුරුණෑගල ප්‍රදේශයේ සිටින පුජ්‍ය ළමයෙක් ගැන තමයි මේ කතා කරන්නේ. එයා ආහාරයට ගන්නවා නිවුඩු සහල්බත්. මේ නිවුඩු සහල්බත් එයාට ගන්න පුළුවන් බත් සැපීම සඳහා හාල් තමන්ගේ කුඹුරෙන්. ඒක බොහොම දුර අඩුයි. සැතපුම් එකයි කියලා කියමු. අලහොදි සෑදීම සඳහා වැලිමඩ ප්‍රදේශයෙන් හෝ නුවරින් අලගේ එතකොට ආහාර සැතපුම දිගයි. සැතපුම් 100යි. පොල් තමන්ගේ වත්තෙන්ම ගන්න නිසා ඒකට ආහාර සැතපුමක් නැහැ කියමු. විතර ඒකට ගොල්පලකින් ලබා ගන්න පුළුවන් තමන්ගේ ප්‍රදේශයේ හෝ වෙනත් ප්‍රදේශයකින් එහෙම ඒ සඳහා ගත වෙන සැතපුම් ප්‍රමාණය දුර ප්‍රමාණය මේක 10ක් කියලා දාලා. ඒක මුළු එකතුව තියෙනවා මේ ආහාරය සඳහා සැතපුම් 111. ඔන්න ආහාර සැතපුම උදේ ආහාර වේල සඳහා සැතපුම් 11. මේ ආහාරයේ කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කරනවා. මම දුවිත අපි තේරුම් ගන්නවා මේ ආහාර සැතපුම කියලා කියනකොට ළඟ තියෙන නිෂ්පාදනයකින් අපේ ආහාරය සකස් කරගන්නවා නම් ආහාර සැතපුම කෙටි වෙනවා. අපි හිතමු අපේ රටේ කොක්වලින් අපි සීනි හදලා අපිට නිෂ්පාදනය කරලා සීනි අපේ පරිභෝජනයට ගන්නවා නම් ආහාර සැතපුම අඩුයිනි. ලංකාව තුලදී පිටරටින් අපි බ්‍රසීලයෙන් හරි වෙනත් රටකින් හරි ගේනවා නම් ආහාර සැතපුම හුඟක් දිග වෙනවා. දැන් ආහාර සැතපුම දිග වුණාම තියෙන ගැටලුව මොකද්ද? අර විදියටම කාබන් තිය සටහන වැඩි වෙනවනේ. නැව් වලින් එන්න, වාහන වලින් එන්න, ඉන්ධන වැය. අන්න කාබන් තිය සටහනට එක්ක ආහාර සැතපුම බද්ධ වෙලා තියෙනවා. මේ විදිහට ආහාර සැතපුම කෙටි වෙන තරමට අපි මතක තියාගන්න ඕනේ තිරසාර බව වැඩි වෙන බව.
බොහොම ස්තුතියි සෝමසිස. ඒ කියන්නේ ආනායනික ආහාර ද්‍රව්‍ය භාවිත කරනකොට අපේ ආහාර සැතපුම වැඩි වෙනවා. ගෙවත්තෙන්, ගමන්ගේ ප්‍රදේශයෙන්, ළඟ තියෙන වැවෙන් මාළු ටික, එළවලු ටික කපයගෙන තමන්ගේ ආහාර නිෂ්පාදනය කරගන්නවා නම් තමන්ගේ ආහාර සැතපුම අඩු වෙනවා. ආහාර සැතපුම වැඩි වෙන විට එම භාණ්ඩ ප්‍රවාහණය කිරීම සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක් දාහනය කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් ඉකුතු වෙනවා. මෙහෙම වුණොත් කාබන් පාසටහන කියන්නේ ආහාර සැතපුම අඩු වෙනකොට කාබන් පාසටහන අඩු වීම තමයි මේකේ තියෙන වාසිය විදිහට තියෙන්නේ. හොඳයි. අපි මීළඟ සංකල්පයට යන් මීළඟ සංකල්පය තමයි මේ අපද්‍රව්‍ය කළමනා කරන. අපද්‍රව්‍ය කළමනා කරන්නේදී විවිධ වූ ක්‍රමවේදයන් සංකල්පයන් භාවිත කරනවා. ඔබට හඳුන්වා දෙන සංකල්පයක් තමයි ඕආර් කියන සංකල්පය. අපි සිරිපාසයෙන් අහමු මොකද්ද මේ අපද්‍රව්‍ය කළමනාකරණය කියන්නේ සහ ඒ සඳහා සම්බන්ධ කරලා තියෙන ඕආර් සංකල්පය මොකක්ද?
ඔව් බන්දුර සර්, අපද්‍රව්‍ය කළමනාකරණය දිහා බැලුවම අද ලෝකයේ ජනගහනයේ ඉහළ යාමක් සමග භාවිතා කරන ද්‍රව්‍ය පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. ස්වභාවික අපද්‍රව්‍ය ක්‍රමයෙන් වියෝජනය වුණත් පරිසරයට එකතු වෙන සමහරක් ද්‍රව්‍ය තියෙනවා, විශේෂයෙන් ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල්. ඒවා පරිසරයට එකතු වෙන වේගයෙන්ම විරාපත් වෙන්නේ නැහැ. අද නාගරික ප්‍රදේශවල කසල විශාල ප්‍රශ්නයක්, එහෙම නැත්නම් ගැටලුවක් බවට පත් වෙලා තියෙන බව. ඒකට හොඳ උදාහරණක් මම හිතන්නේ ඔබ මීට පෙර මේ පාඩමෙන් ඉගෙනගෙන තියෙනවා. බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ කසල වියතනේ ඒ වගේ ගොඩක් කාරණා ගැන ඔබට අවබෝධයක් ඇති. අපි එහෙමනම් බලමු මේ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ඉදිරිපත් කරලා තියෙන ආරකුරු අතරකින් යුක්ත මේ 4R සංකල්පයෙන් මොනවද කියවෙන්නේ කියලා. මුලින්ම එන ආරකුරෙන් කියවෙන්නේ reuse. එකවරම ඉවත් නොකොට හැකිතාක් නැවත නැවත භාවිතා කිරීම තමයි මෙම reuse කියලා අපි හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට ඔබ වෙළඳපොළින් බඩු දාගෙන අරන්ගෙන පොලිතීන් බෑගේ තවත් දින කීපයක් ඒ සඳහා භාවිතා කිරීම අපිට reuse විදිහට හඳුන්වන්න පුළුවන්. බොහෝ විට අප නිවෙස්වල කරන්නේ එක්වරක් පමණක් භාවිතා කර එය බැහැර කිරීමේ කාර්යය. ඒසා දිනෙන් දින මේවා පරිසරයට එකතු වීමක් සිදු වෙනවා. ඒ වගේම අපි බලමු දෙවැනි ආරකුරෙන් කියවෙන්නේ මොකද්ද කියලා. දෙවැනි ආරකුරෙන් කියවෙන්නේ රෙඩියුස්. ඒ කියන්නේ භාවිතය හැකියතාව අවම කිරීම තමයි මෙහි අදහස් වෙන්නේ. ඔබ වෙළඳපොළට ගිහින් රැගෙන එන පොලිතින් ප්‍රමාණය අවම කිරීම මගින් අපිට මේක දායක වෙන්න පුළුවන්. ඔබ ගේන පොලිතින් ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ පොලිතින් නිෂ්පාදනය අවම කිරීමට දායක වීමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. තුන්වෙනි ආරකුරෙන් කියවෙන්නේ රිප්ලේස්. ඒ කියන්නේ අහිතකර ද්‍රව්‍ය වෙනුවට පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතයට යොමුවීම. දැන් මෙහිදී අපිට පුළුවන් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට යොමු වෙන්න පුළුවන්. ප්ලාස්ටික් පොලිතීන් බෑග වෙනුවට පරිසර හිතකාමී බෑග භාවිතයට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම අපි බලමු හතරවෙනි ආරකුරෙන් කියවෙන්නේ මොකක්ද කියලා. රීසර්කල්. ඒ මන්තන් ඔබ හොඳින් දන්න කාරණාවක්. කුඩා පන්තියේදී පවා ඉගෙනගෙන තියෙන සංකල්පය ද්‍රව්‍ය නැවත නැවත භාවිතා කිරීම සඳහා ප්‍රතිචක්‍රීකරණය තමයි අපි රීසර්කල් එහෙම නැත්නම් ප්‍රතිචක්‍රීකරණය විදිහට හඳුන්වන්නේ. මේ සඳහා අපිට උදාහරණ විදිහට පුළුවන් කැරි කසල භාවිතයෙන් ජීව වායු නිෂ්පාදනය, ප්ලාස්ටික් පොලිතීන් වගේ දේවල් නැවත ප්ලාස්ටික් පොලිතීන් එහෙම නැත්නම් ඉන්ධන සඳහා ප්‍රතිචක්‍රීකරණය කිරීමට, ඒ වගේම කඩදාසි නැවත කඩදාසි කාඩ්බෝඩ් නිෂ්පාදනයට අපිට පුළුවන් ප්‍රතිචක්‍රීකරණයක් කරන්න, ඒ වගේ වීදුරු ලෝහ වගේ දේවලුත් අපිට පුළුවන් නැවත එම ද්‍රව්‍ය බවටම ප්‍රතිචක්‍රීකරණය සිදු කර ගන්න.
හොඳයි. එතකොට ද්‍රව්‍ය කළමනාකරණයේදී මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදන කැලි කසල ප්‍රමාණය අඩු කර ගැනීම, නිෂ්පාදන ප්‍රමාණය අඩු කර ගැනීම, නිෂ්පාදනයේ ද්‍රව්‍ය නැවත නැවත භාවිතය, ඒ නිෂ්පාදිත ද්‍රව්‍ය වෙනත් ද්‍රව්‍ය බවට පරිවර්තනය කර ප්‍රතිචක්‍රීකරණය කිරීම කියන කාරණා හරහා පරිසරයට එකතු වෙන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කර ගැනීමේ කාර්යාවලිය තමයි මේ 4R සංකල්පයේදී සැලකිලිමත් වෙලා තියෙන්නේ. හොඳයි, අපි ඊළඟට යමු. ඉරසාර සංවර්ධනයේදී ශක්ති කළමනාකරණය කරන්නේ මොන ආකාරයද කියලා. එෙහිදී ශක්ති අර්බුදය හා තාක්ෂණික ගැටලු පිළිබඳව මුලින්ම සාකච්ඡා කරන්න මම සෝමසිස්සට ආරාධනා කරනවා.
හොඳයි. ශක්ති කළමනාකරණය කියන මේ වචනයේ තේරුම ඉබලුවත් සම්පත් සංරක්ෂණය, වියදම අවම කිරීම යන අරමුණු ඇතිව ඉරසාර ලෙස ශක්තිය භාවිතය සැලසුම් කිරීම හා මෙහෙයවීම. මම නැවත කියනවා, සම්පත් සංරක්ෂණය, වියදම අවම කිරීම යන අරමුණු ඇතිව ඉරසාර ලෙස ශක්ති භාවිතය සැලසුම් කිරීම හා මෙහෙයවීම ශක්ති කළමනාකරණය කියලා අපි කියනවා. මෙන්න මේ ශක්ති කළමනාකරණයේදී අපිට වැදගත් වෙනවා බල ශක්ති අර්බුදය තියෙනවා. බල ශක්ති අර්බුදයක් කියලා කියන්නේ දැන් අපිට ඕන වෙනවා විදුලිය. නම් පුරු ලංකාවකම විදුලිය දී ගන්න බැරි වෙලා තියෙනවා. විදුලි නිෂ්පාදනය අඩු වෙලා. එතකොට මිල ඉහළ ගිහින් තියෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ එකක්. මේ විදිහට තමයි අපි බල ශක්ති අර්බුදය කියන එක පිළිබඳව හඳුන්වලා දෙන්නේ. ආර්ථිකව වැදගත් වන ශක්ති සම්පත් ඉල්ලුමට සරිලන සැපයුමක් නැතිවීම හේතු වෙයි. ශක්ති ඒකකයක මිල විශාල ලෙස ඉහළ යාම ඔබ තම බලශක්ති අර්බුදය කියලා කියන මන්ත්‍ර ද්වේපතිය මතක තියාගන්න ඕනේ. මේ විභාගයේදී විතර අසන ප්‍රශ්නයක්. ආර්ථිකව වැදගත් වන ශක්ති සම්පත් ඉල්ලුමට සරිලන සැපයුමක් නැතිවීම හේතුවෙන් ශක්ති ඒකකයක මිල විශාල ලෙස ඉහළ යාම. ඒතර මෙන්න මේ බලශක්ති අර්බුදයට හේතු කීපයක්. මේ හේතු මේ විදිහට අපි දක්වන්න පුළුවන්. මේවත් අපිට හරි වැදගත්. ජනගහනය ශීඝ්‍ර ලෙස වර්ධනය වීම, කර්මාන්ත විශාල ලෙස බිහිවීම, ශක්තිය අධිභාවිතය. දවසට එක පෑන් එකක් ඇති, නමුත් පෑන් තුනක් හතරක් දාලා තමයි සාලේ ඉන්නේ කට්ටිය. අන්න ශක්තිය අධිභාවිතය. ශක්තිය අපතේ යාම, පුනර්ජනනීය ශක්ති සම්පත් භාවිතය අවම වීම, යුද කටයුතු, දේශපාලනික ගැටලු. මෙන්න මේවා තමයි බල ශක්ති අර්බුදයට හේතු. ඒතකොට මෙන්න මේ ශක්ති කළමනාකරණයේදී ඇති වෙලා තියෙන තාක්ෂණික ගැටලු කීපයක්. එන්සත් මේ ශක්ති කළමනාකරණය කළ යුතු වෙලා තියෙනවා. මේ ඒවා මම මේ විදිහට කතා කරනවා. ඉදිරියට ශක්ති පරිභෝජනේ නියාමනය කරනවා. කියන්නේ අපි එදිනදා ශක්තිය පාවිච්චි කරනවා ඒව මැන ගන්න පුළුවන්. මැනගත්තුත් අපිට හොයා ගන්න පුළුවන් අපි කොච්චර ප්‍රමාණයක් බලශක්තිය පාවිච්චි කරනවද ඒක අඩු කරන්න පුළුවන් කොහොමද කියන එක පිළිබඳව. දැන් gedara විදුලි බිල බලන්නකෝ ඕගොල්ලෝ විදුලි බිල ගන්නොත් එහෙම මාසයක් පුරා අපිට එක බල්බයක් නිවා ගන්න ලැබුණොත් අන්න අපි බලශක්ති කළමනාකරණයට දායක වුණා වෙනවා. ඊළඟට ශක්ති පරිභෝජනේ අධීක්ෂණය කරන්න පුළුවන්. හරියටම නිවෙස්වල හෝ කර්මාන්තාලාවල ශක්ති පරිභෝජනේ විදිනනේ කරලා අපිට නිර්දේශ ලබා දෙන්න පුළුවන් නම් මෙන්න මේ නිර්දේශ ඔස්සේ පුළුවන් අපිට ශක්ති පරිභෝජනය අවම කරගන්න නැත්නම් කලමනාය කරගන්නේ කරගන්න. ඊළඟට තියෙනවා ශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැන්නේ. දැන් අපි දන්නවනේ TFL බල්බයක් පාවිච්චි කරනවා නම් සූත්‍රිකා බල්බේ භාවිතා කරනවට වඩා හොඳයි. මේ වැඩි ආලෝකයක් ලබා ගන්න පුළුවන් අඩු විද්‍යුත් ප්‍රමාණයක් වැයවිලා. මෙන්න මේක ශක්ති කාර්යක්ෂමතාවයේ ඉහළ නැංවීමත් අපිට වැදගත් වෙනවා ශක්ති කලමනාකරණයේදී. තවත් එකක් තමයි ශක්තිය තිරසාර ලෙස භාවිතා කිරීම. තාක්ෂණික කාර්ය. පුනර්ජනනීය ශක්ති සම්පත් භාවිතය ඉහළ දාන්න පුළුවන්. පුනර්ජනනීය කියන වචනේ උගලට මතක ඇති පොඩි පන්තිවල ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අපිට ශක්තිය භාවිතා කළාට ඒව අවසන් වුණාට නැවත ඒව උත්පාදනය වෙනවා. සුලං ශක්තිය නැවත උත්පාදනය. දරා පිට නැවත උත්පාදනය කරන්න පුළුවන් මන වගාව සිදු කරනවා. නමුත් ගල්ලංගුරු ඉවර වෙනවා. ආයෙ නිෂ්පාදනය වෙන වතුර මිලියන ගාණක් ගත වෙනවා. ඩීසල් භූමිත ඉවර වෙනවා. අන්න ඒවත් පුනර්ජනනීය නොවේ. ඊළඟ ගෘහ නිර්මාණ ශිල්පයේදී ස්වභාවික ශක්ති භාවිතයේ වැඩි දියුණු කිරීම. සමහර ගෙවල් වල උණු වහලයක් තියෙනවා නම් වීදුරුණු කැටයක් දාලා තියෙනවා මැද. සූර්යාලෝකය හොඳින් ලබා ගන්න. කල්පනා කරලා බලන්නකො දුවිතේ ඔයගොල්ලන්ගේ ගෙවල් වල ජනේල් ඔක්කොම දාලා තියෙන්නේ. හැබැයි දවල් කාලෙත් ඔබට පාඩම් කරන්න ඕන වුණොත් සමහර විට විදුලි බල්බේ දල්වා ගන්න බැහැ. අන්න ඒව නැතුව ගෘහ නිර්මාණ ශිල්පයේදී ස්වභාවික ශක්ති සම්පත් භාවිතය වැඩි දියුණු කරනවා නම් ශක්ති කර්මාකරණය වැඩි දියුණු කරගන්න පුළුවන්.
බලශක්ති සංරක්ෂණයේ තිරසර බව සහ තිරසර සංවර්ධනයේදී බලශක්ති සංරක්ෂණය පිළිබඳව සොමසිස ඇතරම හොඳ කරුණු කාරණා ටිකක් ඉදිරිපත් කළා. ඔබට මෙතනදී මතක් වෙව ඇති හරිත නිවාසය පිළිබඳව හරිත නිවාස සංකල්පය තිරසර සංවර්ධනයේ නිවාසදි කිරීමේදී අද භාවිතා කරන සංකල්පයක්. ඒ වගේම නිවාස ආසන්නයේ සිසිලනේ සඳහා වන තීරුවක් නිර්මාණය කර ගැනීම, උස ජනේල තබා ගැනීම, මේ වගේ සංකල්ප ගන්නවා ඔබට මේ පිළිබඳ තොරතුරු සාකච්ඡාවේදී දැනගන්න ලැබේවි. ශක්ති සම්පත් කරන්නේ. ඒ වගේම තිරසාර සංවර්ධනයේදී ජාත්‍යන්තර වශයෙන් පවතින සම්මුතියෙන් ගන්නාවක් තියෙනවා. එකක් තමයි ඕසෝන් නිලයට හානි කරන වායු පාලනය කිරීම ඇති කරගත් මොන්ට්‍රියල් සම්මුතිය. මොන්ට්‍රියල් නිවරදී තමයි මේ සම්මුතිය ඇති කරගන්නේ. නිසා මේ අපි හඳුන්වනවා මොන්ට්‍රියල් සම්මුතිය කියලා. ඔබට පුළුවන් මේ තොරතුරු සොයාගන්න. ඒ වගේම අර්ථාගාර වායු විමෝචනයේ අවම කිරීම සඳහා ඇති කරගත්ත කියෝතෝ සම්මුතිය. මේ තවත් ඒ වගේම සම්මුතිය. ඒ වගේම ඇති කරගත් තවත් සම්මුතියක් අපේ වියානා සම්මුතිය නමින් හඳුන්වනවා. මේ පිළිබඳව දරුවනේ ඔබ තොරතුරු සොයා බැලීම සිදු කරන්න. මොකද අපිට පවතින කාලයක් එක මේ පිළිබඳව දිගින් දිගටම කතා කිරීමට තරම් කාලයක් ඉතුරු වෙලා නැහැ. ඒ වගේම අපේ ශ්‍රී ලංකාව තුළ මේ සඳහා විවිධ අමාත්‍යාංශ කීපයක් යටතේ මේ පරිසරය පිළිබඳව සහ මේ පරිසර සංරක්ෂණය සහ ඒ කාරණා පිළිබඳව කටයුතු කරනවා. එකක් තමයි මධ්‍යම පරිසර අධිකාරිය. ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය. භූවිද්‍යා හා සමීක්ෂණ හා පතල් කාර්යාංශය. රාජ්‍ය දය සංස්ථාව. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය. මෙන්න මේ වගේ ආයතන මගින් පරිසර අමාත්‍යාංශය යටතේ පවත්වගෙන යන මේ කටයුතු අධීක්ෂණය කිරීම හා නියාමනය සිදු කිරීම කරනවා. මේක ජාත්‍යන්තර සම්මුතියට අනුකූලව සිදු කළ යුතු නිසා අපි රටක් වශයෙන් ජාත්‍යන්තර මේ සම්මුතියට අස්සන් කරලා එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ නිසා ඒවත් එක්ක අපිට එකම වෙලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. හොඳයි. අද දවසේදී එහෙමනම් අපි තිරසාර සංවර්ධනය සඳහා පරිසර කළමනාකරණය කියන මාතෘකාවට අපි කතා කරේ. තිරසාර කුෂ්කර්මානික භාවිත පාරම්පරික දැනුම හා තාක්ෂණයේ භාවිතේ කාබන් පිය සටහන ආහාර සතුම අවම කිරීම හා ජලපා සටහන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පෝවාර සංකල්පය ශක්ති කළමනාකරණය එවාගේම අවසාන වශයෙන් අපි කතා කරා ජාත්‍යන්තර සම්මුතිය. මෙන්න මේ කාරණා පිළිබඳව ඔබට මේ වන විට අපි අවශ්‍ය කරන කාරණා ඉදිරිපත් කරලා තියෙනවා. ඔබට මේ පිළිබඳව තවදුරටත් දැනුමේ කරාශි කර ගැනීම සඳහා පොත්පත් පරිශීලනය කරන්න පුළුවන්. 15 වෙනි පාඩමේ මෙතෙක් අපි පාඩකන ජයෝගෝලයේ පාඩම් මාලාව අද මේ පාඩම සමග අපි අවසන් කරනවා. මේ දින කීපයේ අපහා සම්බන්ධව ඔබ සිය දෙනාටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි හිතනවා ඔබ අපෙන් යමක් ලබා ගන්න ඇති කියලා. එහෙමනම් අපි අද දවසේ පාඩම් මාලාව සහ අද දවසේ පාඩම් මෙතනින් අපි සමාප්ත කරනවා. ආයුබෝවන් ඔබ සියලු දෙනාට.